නැවුම් මිහිර සහ අලුත් සුවඳ දකින මේ 2019 නවසරේ ඍතු මහේ සීතල පුරපසළසක පෝදා භාවනා වැඩසටහනට පැමිණි ඥාන මිත්‍රවරුනි, අවසරේ අලුත් ගමනක් යන්නට නැවුම් පියවරක් තබන්නට මේ වැඩසටහන මේ හැම දිනාටම ආලෝකයක්ම වේවා. කුවේලාවක භාවනා පුහුණුවකින් පසු දැන් හැම දිනාම උදානම්ම සිටින්නේ දහමකට සවන් දෙන්නට. හැම දිනාම ඔබත් මමත් මේ කතා කරන මමත් සවන් දෙන ඔබත් ඔබ අප හැම දිනාම ලකලැහැස්ති වී සිටින්නේ දහමට සවන් දෙන්නට. දහම ෘත්වර වචනයක්. අනා අරුත් තිබෙන වදනක් දහම. එයින් අපට අදාළ මේ උත්සාහයට උපකාර වන අර්ථ දෙකක්. එකක් තමා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදී අවබෝධ කළගත් දහම. බුද්ධත්වයේ ලබා ගැනීමේදී උන්වහන්සේගේම නුවණින් අවබෝධ කළගත් දහම බොහෝම ගැඹුරුයි. නන්තයි මෙතනින් පටන්ගෙන අතනින් ඉවර වෙනවා කියා සීමාවක් නැති, මායිමක් නැති නන්ත වූ අචින්තිය වූ ධමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම අවබෝධයට පත් වෙන අනතුරුව දේශනා කරනවාද නැද්ද කියන තියෙන් ඒ සිතිවිල්ලෙන් යම් කාලයක් වැඩම කොට ගතකොට අනතුරුව උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. එතකොට ඒ දේශනා කළ ධම අර්ථගත වී තිබෙන විදිහට ධම්සක් පැවසුම් සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය මුල්ම දේශනාව. ඉතින් එතනින් පටන්ගෙන මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා කළ දේශනා සංග්‍රහ වෙලා තිබෙනවා, වාර්තා වී තිබෙනවා, සටහන් වී තිබෙනවා. එතකොට අවබෝධ කළගත් ධම එකක් ඒ පළවෙනි ධම, ඊළඟට දේශනා කළ ධම. බුද්ධත්වය ලබාගෙන බුදුරජාණන් වහන්සේ ගුරු තැන්හි තබාගත් ධම, ඒ තමයි අවබෝධ කරගත් ධම. ඊළඟට ඒන් බොහෝම බිඳක් ඔබ අපට සහ එදා සිටි අයට ප්‍රයෝජනවත් වෙන කාරණා දේශනා කළා. ඒ දේශනාවන් නිසා බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. එතකොට ඒ ධර්මාවබෝධය ලැබුවාම ඒ ලැබුවේ අර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධහමම තමා, වෙනම ධහමක් නෙවෙයි. ඒ අවබෝධ කරගත්තාම තවත් නැහැ අවබෝධ කරගත්තා. ඒ මට්ටමින්ම නොවෙන්නට පුළුවන්. හැබැයි අවබෝධය එකයි. දේශනාවන් වෙනස්. විවිධ වූ දේශනා තිබෙනවා. එකිනෙකට අහසට පොළොව වගේ දේශනා ගත්තාම හරි වෙනස්. ඒ දේශනා නිසා කිසියම් කෙනෙකු ධර්මාවබෝධයට පත් වුණා නම් ඒ එකම එක ධර්මාවබෝධයක්. එකම එක අවබෝධයක්. හැම දෙනාම ලැබුවේ. වගේම දේශනා බුද්ධ දේශනා ඒ වගේම රහතන් වහන්සේලාගේ දේශනා අසාගෙන සිටින විට සහ අසා ඉවර වූ පසු ඒ ධම්සභා මණ්ඩපයේදීම ධර්මාවබෝධය ලැබුවා කියා වාර්තා වී තිබෙනවා. අනැසීමෙන්ම එතන රහස කුමක්ද? මෙය උරින් එමෙන්ම ධර්මානුකූලව මෙනෙහි කළ ගතේතු කාරණයක්, බොහොම ප්‍රයෝජනවත් කාරණයක්. මොකද්ද එතන තිබෙන රහස? එම බණක් ඇහුවහම සමහර විට පද හතරක, පේලි හතරක ප්‍රකාශයක් ඇහුවහම ඒ හිටිය කෙනා නෙමෙයි ඉන්නේ. ඒ අහන්න පටන් ගත්ත කෙනා නෙවෙයි. වාඩි වුණු කෙනා නෙවෙයි. ඒ මහපාරේ හිටිය කෙනා නෙවෙයි. වෙනම කෙනෙක් එතන කොහොමද බිහි වෙන්නේ? ගෙදරින් ආපු කෙනා නෙවෙයි ආපහු ගෙදරට යන්නේ. දේ බඳු පරිවර්තනයක්. වාක්‍යයක් දෙකක්, පේලියක් දෙකක්, වචන 10ක් 15ක් නැත්නම් 100ක් 200ක් නිසා සිදුුනේ කොහොමද? ඇයි එය අද අපට සිදුවන්නේ නැත්තේ? එහෙම අදත් වෙනවා නම් ඒ කිසිම රහසක් නැහැ. සිතන්නට දෙයක්වත් නැහැ. සිතන්නට ඕනෙත් නැහැ. හැබැයි එසේ අද වෙන බවක් පෙනෙන්නේ නැහැ. ආටත් වඩා අද දේශනාවක් තියෙනවා, ඇසීමක් වෙනවා. තරං ධර්ම දේශනා එදා තිබෙන්නට නැතුව ඇති. අද තරං එදා බණ අහන්නත් නැතුව ඇති. මොත් කොපමණ ඇහුවත් අපි මනං බනහඬ වාඩි වුණු කෙනාම නම් බනහල ඉවර වෙලා සාදු කියලා නැගිටින්නේ. මනං අප දෙවතාවක් ධර්ම ශ්‍රවණයේ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද්ද මෙතන වරද? සමහර විට කෙනෙකුට තිබෙන්න පුළුවන් විශ්‍රාමික ජීවිතයක්, එහෙම නැතිනම් නිදහස් ජීවිතයක්, පැය 24ම බණ අහගෙන ඉන්න. මම දන්නවා එහෙම මා විතරක් නෙමෙයි, ඔබත් දන්නවා ඇති ඒ බඳු පිරිස්. මට අපට එහෙම විවේකයක් නැතුව ඇති. මිනිස්සා ලැබෙන සුළු විවේකයෙන් කෙසේද උපරිම ඵල නෙලාගත හැකි ආකාරයට දහමක් කියන්නේ සාහන්නේ ගැන අප ධර්මානුකූල මෙනෙහි කිරීමකටයි මේ සූදානම් වෙන්නේ අප හැම දෙනාම. කුමක්ද බුදුරජාණන් වහන්සේගේ නැතිනම් ආර්යයන් වහන්සේලාගේ දේශනා කලාව? දේශනා විලාසය ගැන සොයන විට සහ මෙනෙහි කරන විට තුවන මුල්ම කරුණ තමා මාතෘකාවක් ඇතිව තමා උන්වහන්සේලා දේශනා පටන්ගෙන තිබෙන්නේ. අහන්ට ලැබිලා නැහැ. අහවල් දවසේ අහවල් ස්ථානයේදී අහවල් මාතෘකාව යටතේ බුදුහාමුදුරුවෝ බණක් කියනවා. නැතිනම් අහවල් ස්වාමින් වහන්සේ දේශනාවක් කරනවා. දෙබඳු පූර්ව නිවේදනයක් තිබුණේ බොහෝම දේශනාවල 99%කට වඩා එහෙම මාතෘකාවක් කලින් ස්ථිර කරගෙන ප්‍රචාරය කොට ප්‍රසිද්ධ කොට මෙන්න මේ මාතෘකාව ගැනයි කතා කරන්නේ. ඒ ගැන කියවලා ඉන්න, හොයලා ඉන්න, කරුණු දැනගෙන එකතු කරගෙන ඉන්න. දැන් ඉබඳු පූර්ව නිවේදන නැහැ. සමහර අවස්ථා තිබෙනවා ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු දේශනා. ඉතින් මේ ප්‍රශ්නේ තමා මාතෘකාවක් උනේ ඒ දේශනාවට. යත් කලින් මාතෘකා යෝජනා කොට දැනීම් ගසා ඒ මාතෘකාව ගැන දැනගන්නට ඕනේ පිරිසෙන්න අහවල් දවසේ අහවල් තැනදී මේ මාතෘකාව පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා නැහැ. ඊට වඩා බොහොම වෙනස් ආරකට තමා ඒ දේශනා ගලාගෙන ගිහින් තිබෙන්නේ. මේ බොහෝ දේශනා අවසානයේ පැමිණි පිරිස බෙහෙවින්ම සතුටටපත් වුණා කියා සඳහන් වෙනවා. එමෙන්ම මෙතරම් පිරිසක් මෙතරම් සංඛ්‍යාවක් මූලික ධර්ම අවබෝධය ලැබුවා, ද්විතීක ධර්ම අවබෝධය ලැබුවා, අවසාන ධර්ම අවබෝධය ලැබුවා කියා ඒ සංඛ්‍යාත්මකවත් වාර්තා වෙනවා. කාරණේ ඊටාම වැදගත්. මක්ද මාතෘකාවක් නැතිකම. මාතෘකාවක් නොදන්නාකම. මේ කතා කරන්න යන්නේ, මේ දේශනා කරන්න යන්නේ අහවල් මාතෘකාව ගැනයි. අහවල් කාරණේ ගැනයි. අහවල් දේ ගැනයි. ඉන් දන්නේ දේශනේ පටන් ගන්නතුරු දන්නේත් නැහැ. සමහරට දේශනය මැදදී දැනගන්න ලැබෙන්නේත් නැහැ. මේ ස්වභාවය අවබෝධය සඳහා බෙහෙවින්ම ඉවහල් වී තිබෙනවා. එහෙම නැතිනම් කතා කරන්න වෙන්නේ අතීතයට. ද මාතෘකාවක් නම් කර ගමන්න ඒ දැනුමක් බවට පත් වෙන ඕනෑම මාතෘකාවක් පටිච්ච සමුප්පාදය වේවා, චතුරාර්ය සත්‍ය වේවා, අරිය අෂ්ටාංගික මාර්ගය, බොජ්ජංග ඕනෑම මාතෘකාවක් මෙන්න මේ මාතෘකාව ගැන අවල් දවසේ අවල් තැනදී දේශනයක් පැවැත්වෙනවා කියා දැනුම් දුන්නාම ඊළඟට ඒ දැනුීමක් බවට පත් වෙනවා. ඒ මාතෘකාව ගැන අපි දන්න දේවල්, කියවලා තියෙන දේවල්, අසා තිබෙන දේ, සිතා තිබෙන දේ එකයි අපි යන්නේ බණ අහන්න. සමහරට මොනවත් අහලා නැති වුණත්, කියවා නැති වුණත් දැන් අපිට කාලේ තියෙනවා නම් අපි ඒ ගැන හිතන්න පටන් ගන්නවා, කාගෙන් හරි අහනවා. ඒතර මොනවා හරි එකතු කරගෙන තමයි යන්නේ. එකතු කරගෙන ගිහිල්ලා කියන ඔළුව ඇතුලේ දත්ත කරුණු එකතු කරගෙන ගිහිල්ලා ඒ එකතු කරගත් දැනුමට තමා අර ඇහෙන දේ දාගන්නේ. එතකොට ඒ කතා කරන්නේ අතීතයට. අතීතයට දේශනා කරන්න පුළුවන්. ඕනෑම කතාවක් අතීතයට කරන්න පුළුවන්. අහන් ඉන්න අයගේ ශ්‍රාවකීන්ගේ අතීත දැනුමට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. දැනුමින් අහන්නත් පුළුවන්. කිසියම් මාතෘකාවක් පිළිබඳ අපි කලින් අසා තිබෙන, දැනගෙන තිබෙන, කියවා තිබෙන, සිතා තිබෙන, පිළි අරගෙන තිබෙන ඒ මතිමතාන්තර සමග වර්තමානයේ කියන දේ අපි සංසන්දනය කරනවා. හිතාමතා හෝ නොහිතා මේ දෙක මේ අනිවාර්යෙන් සිදු වෙනවා. සඳීමක් වෙනවා. අපි දන්න දේ, ඇහෙන දේ. සැසඳීමේදී අපි දන්න දේ, අපි හිතාගෙන සිටි දේ, කලින් කියවා අසා තිබෙන දේට හරියටම ගැළපෙන විදිහට නම් මේ කියන්නේ. එහෙමනම් අපි ඒ හිස්මුදුනින් පිළිගන්නවා. බොහොම ඇත්තක් කිව්වේ, ඇත්තම ඇත්තක් කිව්වේ, හරි කියපු දේ. සංසා කරනවා, අගය කරනවා, ස්තුති කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. සමහර විට තෑගි දෙන්නත් පුළුවන්. හරි විදිහට වෙනස් නම් ඒ මාතෘකාව ගැන අපි හිතාගෙන හිටිය දේවල්, අහගෙන හිටිය දේවල්, කියවූ දේවල් වලට වඩා වෙනස් නම් අපිට දැන් ඇහෙන දේ ඒ සිතින් වාද කරනවා. අපි වාද නොකලත් සිත වාද කරනවා අහගෙන ඉන්න ගමන්. තර්ක කරනවා. කොහොම වෙන්නේ කොහොමද? මෙහෙමනේ අර පොතේ තිබුණේ, මෙහෙමනේ මා දැනගෙන හිටියේ. ඒතර ඔළුව ඇතුලේ වාද කරන කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ වාද කරන එක. ඒතර ඒ වාද තර්ක විතර්ක කරමන් විට හරියට ඇහෙන්නේ නැහැ. කොහොම හරි දැන් මෙහෙම අතීතයට කතා කරන විට මාතෘකාවක් අරගෙන සාකච්ඡා කරන්න හරි ලේසියි. දෙදේශනෙන් පස්සේ කියන්න දේවල් හුඟක් තියෙනවා. මොකද අපි දන්න දේවල්, අපි අහලා තියෙන දේවල් ආශ්‍රයෙන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. කරන්නත් පුළුවන් දේශනාවෙන් පස්සේ. ප්‍රසාදය පළ කරන්නත් පුළුවන්. අගය කරන්නත් පුළුවන්. හරි ලකුණු දාන්නත් පුළුවන්. වැරදි ලකුණු දාන්නත් පුළුවන්. හැබැයි හරි ලකුණු දැම්මත් වැරදි ලකුණු දැම්මත් පිළිගත්තත් ප්‍රතික්ෂේප කළත් අගය කළත් ප්‍රසාදයටපත් උනත් තර්ක කළත් වාද කරත් මේ සියල්ලම කරන්නේ අතීතයේ විසින්. අතීතයේ විසින්. ඔළුවෙන් කරන දේවල් ටිකක්. ඔළුවෙන්. බුද්ධියෙන් කරන දේවල්. ඒ බඳු දේශනාවකින් පස්සේ සාකච්ඡාවක්. සාකච්ඡාවේදී ප්‍රශ්න අහනවා, ඒවට පිළිතුරු දෙනවා, එතන තර්ක විතරක යනවා. හැබැයි සියල්ලෙන් පස්සේ අපි ආපහු ගෙදර යනවා. සමහර විට නොදන්න දේවල් අහගෙන යන්න පුළුවන්. මීට කලින් දැනගෙන හිටි නැති දේවල්, මීට කලින් අපි මේ මාතෘකාව ගැන හිතාගෙන නොසිටි දේවල්, සමහර සිතා සිටි දේවල් තහවුරු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඊබඳු ඔළුව පිරීමක් මිස, අපේ ඔළුව පිරෙනවා, මොලේ පිරෙනවා මිස ජීවිතයේ පරිපූර්ණත්වයක් ලැබෙන්නේ නැහැ. අපි අපිමයි. අපි දන්නවා දැන්. හැබැයි අපි අපිමයි. එහෙනම් මේ ඒ දැනුම සැබෑ දැනුමක් නොවේ. ඒට දැනුම කියන්න බෑ. ඒවට කියන්න පුළුවන් කරුණු කියලා. දත්ත, දත්ත. දත්ත සහ දැනුම දෙකක්. දත්තයකට බෑ කෙනෙකුව වෙනස් කරන්න. අලුත් කෙනෙක්ව නිර්මාණය කරන්න, බිහි කරන්න, ප්‍රසූත කරන්න බෑ දත්තයකට. හැබැයි ඥාණයට පුළුවන්, දැනුමට පුළුවන්. අපි ජීවත් වෙන්නේ අපි දන්න විදිහට. නොදන්න විදිහට ජීවත් වෙන්න බෑ කාටවත්. මොනවා කරත් කෙනෙක් ගහගත්තා කියන්නේ ඒ ගහගන්නෙත් එයා දන්න විදිහට. නොදන්න විදිහට ගහගන්න බෑ. බැනගත්තොත් කෙනෙක් බැන බනිනවා නම් ඒ බනින්නෙත් දන්න විදිහට. කනවා නම්, උයනවා නම්, හම්බ කරනවා නම්, වියදම් කරනවා නම්, ඇසුරු කරනවා නම්, තරහ වෙනවා නම් මේ හැම දෙයක්ම කරන්නේ අපි දන්න විදිහට. ජීවිතේ කවදා හරි නොදන්න විදිහට යමක් කියලා හරි කරලා හරි තියෙනවද? එකම එක වතාවක් හරි නොදන්න විදිහට යමක් ජීවිතය ගෙනියන්නේ දැනුම. දැනුම දත්ත නෙවෙයි, දැනුම. මේ දෙක වෙන් කරලා ගන්න. කරුණු එකක්, දැනීම තව එකක්. ඒතර දැනීමක් අපිට තිබෙනවා. දැනීමක් නැති කෙනෙක් නැහැ. ඒ දැනීම තමයි ජීවිතය කියන්නේ. කෙනෙක් ජීවත් වෙන විට කරන කියන දේවල්, විඳින දේවල්, සතුට විඳිනවා නම්, අසතුට විඳිනවා නම්, දුක විඳිනවා නම්, බය විඳිනවා නම්, ආදරය අත්දකිනවා නම්, ද්වේෂය අත්දකිනවා. ඒ දැනීම. ඒ දැනුම තමයි ඒවා නිර්මාණය කරන්නේ. වෙන කවුරුවත් නෙමෙයි, වෙන දෙයක් නෙමෙයි. දත්ත නෙමෙයි. කරුණු නෙවෙයි, දැනීම. අපිට එන ප්‍රශ්නයක් තමයි මෙච්චර දැනගෙනත් ඇයි තවමත් වැරදි කරන්නේ? සමහර විට දුම්බීම හොඳ නෑ කියන දැනීම තියෙනවා. දැන් අපි අහනවා, තර්ක කරනවා, කියනවා. දන්නවනේ ඔක හොඳ නෑ කියලා. ඇයි ඒත් කරන්නේ? එතියත් කෙනා මන් දන්නවා. තමාට දුම් නොබෙන කෙනෙකුට වඩා බොන කෙනෙක් දන්නවා ඒක වැරදි බව. ඒත් බොනවා. දැන් අපි කියනවා මෙච්චර උගත් කෙනෙක්, මෙච්චර බුද්ධිමත් කෙනෙක්, ඇයි මේ පුංචි දෙයක් නවත්තන්න නැතු ඉන්නේ? ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ, ඒක තමයි ඇත්ත. කරුණු තියෙන ඔළුව ඇතුලේ දත්ත තියෙනවා. ඇහුවොත්, දේශනයක් කරන්න කිව්වොත් දුම්බීමේ ආදීනව හරි ලස්සනට කරයි. ඒ කරුණු අරගෙන සෞඛ්‍ය විද්‍යාත්මක පැත්තෙන්, මානසික පැත්තෙන්, සමාජික පැත්තෙන්, ආර්ථික පැත්තෙන් හරි ලස්සන දේශනයක් කරයි දුම්බීමේ විපාක ගැන. හැබැයි ඔක්කොම එන්නේ කරුණු වලින්, දත්ත වලින්. දැනුමින් නෙමෙයි. දැනුම මොකද්ද? මට සිගරට් බොන්න ඕනේ. ඒ තමයි දැනීම. ඒ දැනීම අපේ පතුලේ තියෙන දෙයක්. උඩින් නෙමෙයි තියෙන්නේ, උඩ තියෙන්නේ දත්ත. අපි මේ ඔළුවට දාගන්න හැම දෙයක්ම උඩ තියෙන්නේ. මතු පිට. ඒ මතු පිටින් තමයි අපි කතා කරන්නේ සාකච්ඡාවලදී, දේශනාවලදී. හැබැයි අපි ජීවත් වෙන්නේ අර පතුලේ තියෙන දැනීමත් එක්ක. දැනීම තමයි කෙනෙකුව ජීවත් කරවන්නේ. එතෙන්ට ගියාම තත්ත්ව වෙනස්. අර උඩ තියෙන දත්ත එකක්, පතුලේ තියෙන දැනීම තව එකක්. එතන කියනවා බනින්න ඕනේ. බනින්න නැතුව කොහොමද මේ වැඩ කරගන්නේ? සැරේ කරන්න ඕනේ, ගහන්න ඕනේ, හොරකම් කරන්න ඕනේ, රවට්ටන්න ඕනේ. දැන් එහෙම දැනුමක් නැද්ද? උඩින් මොන දත්ත තිබුණත් ඇතුලේ එහෙම දැනුමක් නැතිනම් ඒ දේවල් කෙරෙන්නේ නැහැ. ඉබ්බඳු පතුලක්, පාතාලයක් ගලේක තුල තිබෙන බව ලේසියෙන් පේන්නේ නැහැ. ඒ පාතාලේ පතුල පේන්නේ එක අඳුරුයි. බොහොම අඳුරුයි පතුල. යටයි. මේ උඩ අර පාවෙන රොඩු බරුඩු ටික ඒව පේනවා. ඒව ගැන තමයි අපි කතා කරන්නේ, ලියන්නේ, කියවන්නේ, කියන්නේ, තර්ක කරන්නේ, වාද කරන්නේ, එකඟ වෙන්නේ, සහ ප්‍රතික්ෂේප කරන්නේ. උඩ තියෙන රොඩු ටිකක් පැත්තකට කරලා අලුත් රොඩු ටිකක් දාගන්න පුළුවන්. රොඩු හරි මොනවා හරි දාන්න පුළුවන්. වටින දෙයක් වුණත් උඩට දාන්න පුළුවන්. හැබැයි පතුල වෙනස් වෙන්නේ නැහැ. උල්පත වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒ උල්පත එකම නම් ඒ උල්පතින් ගලාගෙන එන්නේ එකම දේවල්. ලුණු වතුර නම් ඒ උල්පතේ තියෙන්නේ. ඉතින් ඒ උඩ මොනවා දැම්මත් අර ලුණු වතුරම තමයි එන්නේ ගලාගෙන. ඒ රහම තමයි. කියන වචනවල, කරන ක්‍රියාවල, සිතන දේවල් වල තියෙන්නේ එකම රහක්. ඒ වෙනස් වෙන්නේ නැහැ. ඔළුවට බෑ පැවැත්ම වෙනස් කරන්න, ඔළුවට බෑ නව මිනිසෙකු නිර්මාණය කරන්නට. එම නිසා තමා ඔය මාතෘකා වලට හිර නොවි උන්වහන්සේලා දේශනා කර තිබෙන්නේ. මම කලාතුරකින් මාතෘකා මෙන්න මේ ගැන කතා කරනවා කියලා නිවේදනයක් කළා. එතනදී දේශනේ පටන් ගන්න විට තිබෙනවා, නමුත් බොහොම කලාතුරකින්. ඒට වඩා බොහොම විවෘතව තමා ධර්ම දේශනා ගලාගෙන ගොස් තිබෙන්නේ. හැබැයි පසුව දැන් මේ දේශනෙන් පස්සේ ඒ ගැන වාර්තාවක් ලියලා, දැන් වාර්තාවක් ලිව්වට පස්සේ ඒට සිරස්තලයක් දාන්නට ඕනේ. දැන් සිරස්තල නැතිව පුවත් නැහෙනේ ප්‍රවෘත්ති. හරි, සිරස්තලයක් දානවා. හැබැයි සිරස්තලය දාන්නේ වෙනම කෙනෙක්. සිරස්තල තිබෙනවා සූත්‍රවල, දේශනාවල. මෙන්න සිරස්තල, අර සිරස්තලයි කියලා සිරස්තල තියෙනවා. හැබැයි සිරස්තලයේ මුලින් ලියලා කියලා ගස්වල දැන්වීම ගහලා නෙවෙයි ඒ කිසියම් දේශනයක් කර තිබෙන්නේ. ඊට වඩා වෙනස්. ඒ වගේම කල්‍යාණ මිත්‍රවරුනි, දේශනාවකදී පුළුවන් ලස්සන බලාපොරොත්තු ගැන කතා කරන්න, ඉදිරියට වෙන දේවල්, කරගන්න පුළුවන් දේවල්, ලැබෙන දේ ගැන හීනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම දේශනාවක් අපි අහන්න කැමති අනාගත වාදී දේශනා මොකද වෙන්නේ, කොහාටද යන්නේ, කවුරු වෙයිද, කවුරු වෙන්නද ඕනේ, එහෙම වෙන්න නම් මොකද පිළිවෙල. දැන් මේ වගේ කාරණා මේ සිහිනයක් ඉදිරිපත් කරන දේශනා. ඒ දේශනාවකදීත් අපි දන්නවා, ඉතින් ඒක නම් අමුතුවෙන් විස්තර කරන්න ඕනෙම නැහැ. අවබෝධයක් නම් ලැබෙන්න බෑ. කොහොමත් ලැබෙන්න බෑනේ. විශ්වාසයක් ඇති වෙයි, පහන් හැඟීමකුත් ඇති වෙයි, හැබැයි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. දැන් අපේ දේශනා ඔය අංශ දෙකට නම් සීමා වී තිබෙන්නේ, අතීත දැනුමටයි අනාගත විශ්වාසවලට. නම් එහෙමනම් අවබෝධයක් නොලැබීම පුදුමයට කාරණයක් නෙවෙයි. ඕ දේශනා අවසානයේ ප්‍රශ්න අහලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනා අවසානයේ අද වගේ දේශනාවක් ඉවරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නේ ඉන්නේ අර අතීත දැනුමින් සහ අනාගත විශ්වාසවලින්. හේ, මේ බුද්ධ දේශනා බැලුවහම මේ ප්‍රශ්නයක් අහලා නැහැ. දේශනයක් අවසානයේ බුදුහාඳුරන් වහන්සේ කියලත් නැහැ මොනව හරි අහන්න තියෙනවා නම් අහන්න මේ දේශනේ ගැන. එහෙම ප්‍රකාශයක් කොටත් නැහැ. උන්වහන්සේ ප්‍රශ්න අහන්න ඉඩ දීලා තියෙනවා බොහෝ කාරණාවලට. හැබැයි ඉතින් දේශනයක් අවසානයේ එහෙම අවස්ථාවක් දුන්නු බවක් සටහන් වෙලත් නැහැ. කවුරුවත් එහෙම ඇහුවා කියලා වාර්තා වෙලත් නැහැ. ප්‍රශ්නයක් ඉතිරි වෙන්න බෑ දේශනයක් අවසානයේ. ඉතිවෙ හැකි දේ තිබුණු ප්‍රශ්නයක් විසඳීමක්. මොනවාරි ප්‍රශ්නයක් තිබුණා නම් එය විසඳෙනවා. එපමණයි සිදුවෙන්න පුළුවන්. හැබැයි නොතිබුණු ප්‍රශ්න ඔළුවට ඇවිත් ඒ ප්‍රශ්න අහලා ඒ ගැන සාකච්ඡා කරලා අලුත් තොරතුරු ටිකක් එකතු කර ගැනීමක් නෙවෙයි. ඒ වෙනම කාරණයක්. ඒ වෙනම කාරණයක්. සමහර විට එදා ඒ ධම්සභා මණ්ඩපවලට පැමිණි පිරිස් විවිධ හේතු නිසා එන්නට ඇති. මොනම මාතෘකාවක්වත් තුලිතයි මෙන්න මේ ගැන දැනගන්න ඕනි කියලා නෙමෙයි එන්න ඇති. අහගෙන ඉන්නකොට තමන්ගේ ප්‍රශ්නය කුමක්ද කියන කාරණය වැටහෙන්න පටන් ගන්න ඇති. දැන් මුලින් දැනන් හිටියේ නෑ තමන්ට ප්‍රශ්නයක් තියෙනවද, තියෙනව නම් මොකද්ද ඒ ප්‍රශ්නේ? අපි හිතන් ඉන්න ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ආර්ථික ප්‍රශ්න නිසා බණ අහන්න අපිරිස් ඉන්නවා. අසනීප නිසා බණ අහන්න අපිරිස් ගැන වාර්තා වෙනවා. පවුලේ අඩදඹර නිසා, දේශපාලන ප්‍රශ්න නිසා, යුද්ධේ නිසා. දැන් ඉතිහාසය බැලුවහම ওই කාරණා මතුවෙනවා. ඒ විවිධ හේතු නිසා, තනිකම නිසා, පවුල කෙනෙක්ගේ වියෝව නිසා. ඒක තමයි ප්‍රශ්නේ කරගෙන ආවේ. හැබැයි ඒ ප්‍රශ්නෙට නෙමෙයි. ඒ නෙමෙයි සැබෑ ප්‍රශ්නය. සැබෑ ප්‍රශ්නේ කුමක්ද කියන එක අන්න බණ අහගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවනේ. මං හිතන් හිටියේ ප්‍රශ්නේ නෙමෙයි, ඒක සමහරට අමතක වෙනවා. ඔය අපේ ඔළුවේ තියෙන ප්‍රශ්න සැබෑ දේශනයක් අහන් සිටින විට, සැබෑ ධර්ම දේශනයක් අහන් සිටින විට අපි ප්‍රශ්නයි කියලා හිතන් ඉන්න දේවල් ප්‍රශ්න නෙමෙයි කියන එක තේරෙනවා. ඒක තමයි පළවෙනියටම වැටහෙන්න ඕනේ කාරණය. අපි හිතන් ඉන්නවා මේක තමයි ප්‍රශ්නේ, අරක තමයි ප්‍රශ්නේ. මේක විසඳුනොත් ඔක්කොම හරි නෑ. ජීවමාන වූ ධර්මදේශනයකට අපි සජීවීව එකතු වෙනවා නම් මුලින්ම වැටහෙන කාරණේ තමයි ඒවා ප්‍රශ්න නෙවෙයි. ඒවා අපහසුතාව වෙන්න පුළුවන් ජීවිතයේ තියෙන අසනීපයක්, වුණක් එම්බිරිස්සාවක්, කිසියම් දෙයක් ගන්න මුදලක් නැතිකම. ඒවා අපහසුතාව වෙන්න පුළුවන්. හැබැයි ඒ නෙමෙයි ප්‍රශ්නේ. මේ දහම විසින් විසඳුණු ලබන ප්‍රශ්නේ නෙවෙයි එය. දහම කවදාවත් ඒ ප්‍රශ්නයක් විදිහට කියන්නේ නැහැ. මූලික ප්‍රශ්නේ අතුරුඵල තමයි ඒ සියල්ල. උල්පත කුමක්ද කියන එක තේරෙනවා. මේ සියලුම ප්‍රශ්නවල උල්පත මොකද්ද? මෙහෙමයි, මේකනේ ඇත්තම ප්‍රශ්නේ. සහ එය විසඳගන්නේ කොහොමද? විසඳගන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද? මේ අංශ ගැන තමා ධර්මදේශනයකදී ස්පර්ශ වෙන්නේ. ඒ නිසා දේශනයක් අවසානයේ ඒ දේශනයත් එක්ක හිටියනම් හිටිය පිරිස් ඒ දේශනෙන් සතුටුයි. සතුටුනේ අර ඔළුව නෙවෙයි, ඒ ජීවිතේෙම ඇති වෙන ප්‍රමෝදයක්. මොකද ජීවිතේ වෙනස් වෙනවා. අලුත් කෙනෙක් නිර්මාණය වෙනවා, අලුත් කෙනෙක් ප්‍රසූත වෙනවා, බිහි වෙනවා. අර පරණ කසිකබල් දුක් දොම්නස් වලින් ඒ හැව, ඒ දුක් දොම්නස් කියන හැව හැරිය කෙනෙක් තමයි ඊට පස්සේ එතන ඉන්නේ. තියා දන්නවා මේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ මෙහෙමයි. ඒ ප්‍රශ්නේ මට විසඳගන්න පුළුවන්. විසඳගන්නේ මේ විදිහට. ලෙඩේ මෙයයි. ලෙඩේට හේතුව මෙන්න. මේ ලෙඩේ සනීප කරන්න පුළුවන්. සනීප කරන්නේ මේ විදිහට. මට පුළුවන් සනීප කරගන්න. මේ විදිහට කටයුතු කළොත් පුළුවන්. ඉතින් අන්නේ ඒ අවබෝධය ආවහම ඇති වෙන සතුට තමයි දේශනයේ අවසානයේ ඒ පිරිස් දේශකයන් වහන්සේලා වෙතට ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු අනිකුත් දේශකයන් වහන්සේලා වෙතට පිරිනමා තිබෙන්නේ හරි සතුටුයි කියලා. නිසා දේශනයකදී සිදුවිය යුත්තේ වර්තමානය ගැන කතා කිරීම. වර්තමානය ගැන, මේ මොහොත ගැන, මේ මොහොතේ වෙන දේ ගැන. මොකද්ද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එපමණයි. එපමණමයි. ඒ නිසා තමා දහම අකාලිකයි කියා කියන්නේ. දැන් දහමේ මුල්ම ගුණ අතර එක ගුණයක් තමා අකාලිකෝ. මේ කාලය විසින් පරණ කරනු ලැබූ, හෝ කාලයට තවම පා නොතැබූ දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ ධර්මයේදී. මොහොත ගැන. ඒ නිසා එයට පූර්ව දැනුමක් ඕනේ නැහැ. බණක් අහන්න ඇත්තටම බණක් අහන්න මොනම දැනුමක්වත් අවශ්‍ය නැහැ. කිසිම පොතක් කියවා තිබෙන්න ඕනේ නැහැ. මොනම දහම් දැනුමක්වත් ඕනේ නැහැ. අවශ්‍යම නැහැ. මම ගානේ බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නැහැ. අපි මේ දේශනාව පටන් ගන්නට කලින් සැහෙන වෙලාවක් භවනා කළා. එතනදී අපි කිසියම් උත්සාහයක් ගත්තා වර්තමානයේ ඉන්න. වර්තමානයේ මෙතන ඉන්න. ඒ අමාරුයි. විසිරෙනවා, දුවනවා. දහසකුත් එක කල්පනාවන් උපදිනවා, හතු පිපෙනවා වගේ. ඒවත් එක්ක පටලැවෙනවා. ඒවට අහු වෙනවා. කටුව අකුලකට අහු වුණා වගේ. ගැලවෙන්න ලේසි නැහැ. ඇමිනිලා ඒව යන ඇදීලා යනවා, අපිත් යනවා ඒ පස්සේ. මේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි ගැලවෙන්නේ. ඒ ගැලවිලත් තප්පරයක් දෙකක්වත් ඉන්න ලැබෙන්නේ නැහැ. තවත් දෙයකට පටලැවෙනවා. මෙබඳු මනසක් ඒකල භවනාවෙන් වෙනස් වුණා. වෙනස් වෙලා මෙතන මේ මොහොතේ ඉන්න පුළුවන් බව අත්දැක්කා. එය නිමේෂයක් විය හැකි තත්පරයක්, ෂණයක් වෙන්න පුළුවන්. නමුත් ෂණයකට හරි එන යන සිතිවිලි වලට පටලැවෙන්නේ නැතිව ඉන්න පුළුවන්. අනේ තමා අවශ්‍ය එකම සුදුසුකම බණක් අහන්නට. වෙන මොනවත් සුසුකම් අවශ්‍ය නැහැ. වෙන මොනවා තිබුණත් මේ සුසුකම නැත්නම් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. උණු ඔළුවට යයි, දත්ත ඔළුවට යයි. ඒ එකක්, දත්ත ඔළුවට දාගන්න එක එකක්. ඒට ඕනේ නැහැ ඔය වර්තමානයේ ඉන්න එක. හැබැයි ධර්මදේශනයක් කියන්නේ, ධර්මශ්‍රවණයක් කියන්නේ ඊට වඩා බොහෝම ගැඹුරු සහ සජීවී සිදුවීමකට. සජීවී කියනකොට අපිට පුරුදු දේනේ, ඒ වෙලාවේ සිදුවන දේනේ සජීවී කියා රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නේ. ඊට විනාඩි 5කට හරි කලින් සිදු වෙච්ච එකක් නම් ප්‍රචාරය කරන්නේ ඒකේ සජීවී ලයිව් කියන එක දාන්න බෑ. දාන්නේ නෑ. ඉතින් ඒ සරල කාරණය මෙතෙන්දී කොපමණ වැදගත් වෙනවද බලන්න. සජීවී කියලා අපි කියනවා නම් ඒ අනිවාර්යයෙන්ම මේ මොහොතට සම්බන්ධ වෙන්න ඕනේ. පහුගිය මොහොතට හෝ ඊළඟ මොහොතට නොවේයි. අපි ඉන්නේ ගෙවි ගිය අතීතේ නම් නොපැමිණි අනාගතේ නම් ඒ සජීවී නොවේයි. එහෙමනම් ඉතින් අපි ඔළුවට කරුණුයයි, විශ්වාස ටිකක් ඇති වෙයි. ඒ නිසා සතුටකුත් වෙයි. හැබැයි අපි අපිමයි. නිසා කල්යාණ මිත්‍රවරුනි, එන්න මෙතනට, ඉන්න මෙතන. මෙතන සහ මේ මොහොත කියන්නේ භෞතික ලෝකයේ තැනක් නෙවෙයි, භෞතික ලෝකයේ ස්ථානයකට නොවේයි. ඔරලෝසුවේ කිසියම් කටු දෙක එකතු වෙන තැනකුත් නොවේ. ඔරලෝසුවෙන් සතහන් වෙන තැනකට නොවේ මේ මොහොත කියන්නේ. ඒ වගේම මේ භෞතික භූමියේ විශ්වයේ කොහේ හරි තැනකටත් නොවේ මෙතන කියන්නේ. ඒ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික වූ අනාවරණයකට, ආධ්‍යාත්මික වූ අත්දැකීමකට. නිසා වර්තමානයේ ඉන්න, මේ මොහොතේ ඉන්න කිව්වහම ඔරලෝසු දිහා බලලා තීරණයකට එන්න බෑ. වගේම පොළොව දිහා බලලා, සිතියම දිහා බලලා තීරණයකට ගන්නත් බෑ. මෙතන ඉන්න කිව්වහම මේ කොතන ගැනද කියන්නේ? ඒ සම්පූර්ණයෙන්ම මනසට සම්බන්ධ කාරණයක්. මනසට අන්න මනස දිහා බලන්න. කුමක්ද මනස කියා පෙනෙන්නේ? යමක් පෙනෙනවාද මනස කියා? දෙයක්. ඉනම් චලනයක්, එළවීමක්, කම්පනයක්, අඳු අත්දැකීමක්ද ලැබෙන්නේ? හොඳින් බලන්න. සමහර විට ශීඝ්‍ර චලනයක් දැනෙනවා ඇති. ඒ දැනීමක් ඇස් දෙකට පෙනෙන දෙයක් නොවේ, කන් දෙකට ඇහෙන දෙයක්ුත් නොවේ, ශරීරයෙන් ස්පර්ශ කළ හැකි දෙයක්ුත් නොවේ. දැනීමක්. ඒ චලනය අතිශයින්ම වේගවත් වෙන්න පුළුවන්. හරි වේගයෙන් හේට මෙහෙට, මෙතනින් එතනට, එතනින් තවත් තැනකට දිවීමක්. එයට මුහුදේ රළ වගේ, නැතිනම් වැවක පොකුණක විලක රැලි වගේ වේගයෙන් හුළඟහමන විට, වේගයෙන් කෙනෙකු සතෙකු පිහිනන විට, වේගයෙන් ඔරුවක් බෝට්ටුවක් නැවක් යන විට, හම්සේ කැළඹෙනවද ඒ ජලාශය? අන්න ඒබඳු කැළඹීමක් මුලින්ම මනස කියන දේට අවධානය යොමු කළ විට අත්දකින්නට ලැබෙනවා. මහා කැළඹීමක් ඒ අත්දකින්න. දහසකුත් එකක් දේවල් ගැන හිතෙනවා, කල්පනා වෙනවා, අදහස් මතු වෙනවා, මතක් වෙනවා, සැලසුම් හැදෙනවා, තීරණ ගන්නවා, ගත් තීරණ සංශෝධනය කරනවා. දැන් මේ මොන වචන වලින් කියවත් එන්නේ මහා කැළඹීමක්. ඒගෙන් නැග බැස යන දිය රැලි වගේ කිසිම දෙයක් පැහැදිලි නැහැ. මේ වැවක්ද, මුහුදක්ද, පොකුණක්ද, ගැඹුර කීයද, මොනවද ගැඹුරි තියෙන්නේ, පතුලි තියෙන්නේ, කිසි දෙයක් පැහැදිලි නැහැ. ජලාශය ලැබෙනවා නම් එනේන සිතිවිල්ල, එනේන අදහස දිහා බලන්න හරියට මුහුදු වෙරළේ වාඩි වී එනේන රැළ දිහා, නගින නගින රැළ දිහා බලාගෙන සිටිනවා වගේ ලක් තිබෙනවා වාඩි වී ඉන්නට. කලින් දැනන් හිටියේ නෑ වෙරළක් තිබෙන බව. හිටියේ රළ උඩයි, රැළි උඩයි. එනිසා එනේන රලට අනුව අපි ගහගෙන ගියා. අපිට ඕන් නැති දිසාවකට, අපිට යන්නට අවශ්‍ය නැති තැනකට සිතිවිලි අපිව එක්ක ගියා. දැන් අපි ඉන්නේ වෙරළේ. අපි ඉස්සරහට එනවා සිතිවිලි නැමැති යෝධ රළ පහරවල්. සමහර විට සම්පූර්ණයෙන්ම වදිනවා ඇඟේ. දියබත් වෙනවා. පිසු පිටුපසට ගහගෙන යනවා අපි වෙරළ හිටියත්. ආපහු වෙන රළත් එක්ක අපි ටිකක් මූද පැත්තටත් යනවා. අදකින් ලීම සිටගෙන ඉන්නට පුළුවන් නම්, වාඩි වී ඉන්නට පුළුවන් නම්, වෙරළ බවට පත් වෙන්නට පිළිවන් නම්, පිට යන හැටි නොදන්නා තැනකින් පටන්ගෙන නොදන්නා තැනකට යන එන සිතිවිලි පේන්න පටන් ගන්නවා. එන සිතිවිලි අපිට කතා කරනවා. අපිට ඇහෙන්න පටන් ගන්නවා අපේම සිතිවිලි අපිට කියන දේවල්. යෝජනා කරනවා. කෙනා ගැන හිතන්න. අර දේ ගැන හිතන්න. අහවල් දේ ගැන සැලසුමක් හදන්න. අර කරපු දේ ගැන පසුතැවෙන්න. ආදී වශයෙන් එනේන රළ අපට යන්නට අවශ්‍ය නැති තැනකට යන්නට අපිට ඇරයුම් කරනවා. ඇහෙනවද? සිතිවිලි විසින් කරනු ලබන පෙළඹවීම. සමහර විට ඒ ඇරයුම පළමු වතාවට නොවේ මේ ඉදිරිපත් වෙන්නේ. ඔය සිතිවිලි ඔය ආකාරයෙන් ලක්ෂ කෝටි වාර ගණනක් අපව කැටුව ගොස් තිබෙනවා. යම් යම් අහස් ඉදිරිපත් කොට එම නිසා දැන් මුළු පණිවිඩේම සිතිවිල්ල නොකිව්වත් දී යන ගතියක් තිබෙනවා පුරුද්දට. කලින් ගිය පුරුද්දට, කලින් රැවටුණු පුරුද්දට, කලින් මම්මුලා වුණු පුරුද්දට නැවත රැවටෙන, නැවත මම්මුලා වෙන, නැවත රස්තියාදු ගහන්න පෙළඹවීමක් තිබෙනවා. ඒ පෙළඹවීම තිබෙන්නේ සිතිවිල්ල නෙවෙයි අපේ අතේ. සිතිවිල්ල කරන්නේ ඇරයුමක් පමණයි, යෝජනාවක් පමණයි. අදින්න පුළුවන් සිතිවිල්ල අපිව. හැබැයි ඇදී යන්න පුරුද්දක්, ඇබ්බැහිවීමක්, ගතියක් අපි තුල තිබෙනවා. එය හඳුනා ගන්න පුළුවන්ද බලන්න. සිතිවිල්ල කරන යෝජනාවයි, ඒ යෝජනාව ස්ථිර කරන්න ඇතුලෙන් එන පෙළඹවීමයි. ඒටම ස්ථිර වෙන ගතිය. ඒ අභ්‍යන්තරයෙන් එන පෙළඹවීමවල රටා, ආකාර, විලාස සහ වර්ග කිහිපයක් තිබෙන්න පුළුවන්. නුරුස්නා බව නිසා ඇදී යන ස්වභාවය, ඇදරකම නිසා ඇදී යන ගතිය. කුතුහලයේ නිසා දුවන ගතිය. ලුව නිසා, තනිකම නිසා කොහේට හරි ගියොත් හොඳයි කියලා දුවන ගතිය. මේ ගති අප තුළින්ම දකින්න. සමහර විට අපි විසිරෙනවා මානසිකව රුස්නාවව නිසා, රුස්සන් නැතිකම නිසා. සමහර විට කෑදරකම නිසා, ගිජුක් බව නිසා. සමහර විට කුතුහලය නිසා දැනගන්න තියෙන ඕනෙකම. සමහර විට ඒකාකාරීකම නිසා අලුත් දෙයක් හොයන්න තියෙන ආසාව. අභ්‍යන්තර පෙළඹවීම, අභ්‍යන්තරයෙන් මතුවෙන පෙළඹවීම් හඳුනාගෙන එතනින් ඈත් වෙන්න. නුරුස්නා බව නිසා නම් කලබල වෙන්නේ. ඒ බව හඳුනාගෙන නුරුස්නා බව නැමැති කබාය ගලවා දාන්න. මතක් වෙන දෙයක් කෙරෙහි කෑදරකමක් ඇති වෙනවා නම් ඒ කෑදරකම නැමැති හැව අරින්න. ඒ හැවක්, ඒ කබායක් ඒ අත්හරින්න පුළුවන්. අත්හරිමු. බලයක් ඇති වෙනවා. කවුද, මොකද්ද හොයනවා, හිතනවා, කැළඹෙනවා. අත්හරින්න කුතුහලය නැමැති ඇඳුම ගලවා දමන්න. ආකාරී, හරි නීරසයි, කම්මැලි, නිදිමතයි. එනිසා රසවත් දෙයක් හිතන්න තියෙනවා නම් හොඳයි. අතීතයේ කළ, ඉස්සරහට කරන්න තියෙන ඒ පෙළඹවීම දකින්න, දැක අත්හරින්න. එසේ උත්සාහයක යෙදෙන විට අපට වැටහෙනවා වෙරළයි රළයි අතර දුර වැඩි වෙන බව. ඈතින් සිතිවිලි ඇවිත් ඈතට යනවා. සිතිවිලි වලින් දියබත් නොවි සිටිය හැකි බව, අභ්‍යන්තර දිය රැලි වලට හසු නොවි, අභ්‍යන්තර දියවැල් වලට අහු නොවි සිටිය හැකි බව ප්‍රත්‍යක්ෂ වෙනවා කියන කාරණා ගැන හිතන්න යන්න එපා. කරන්න, අත්දකින්න. දත්ත විදිහට ඔලුවට ගන්න එපා. දු ඉස්චලත්වයක් නිර්මාණය කරගත හැකි බව ප්‍රත්‍යක්ෂ කරගන්න. නිශ්චලත්වය කියන්නේ දෙයක් නොවේ, තැනක් නොවේ. උත්සාහයෙන් කරගත යුතු, උත්සාහයෙන් නිර්මාණය කරගත යුතු ස්වභාවයක්. උදේ රැලි වෙනවද, කැළඹෙන නිශ්චල වෙරළ වෙනවද? දැන් අපිට තීරණයක් ගන්න පුළුවන් තැනකට ඇවිත් ඉන්නේ. තීරණයක් ගත නොහැකිව එනේන රැළට හසු වී ගසාගෙන ගිය කෙනෙකුට සසර මුල්වරට තනි තීරණයක් ගත හැකි ස්ථාවර තැනකට ඇවිත් තිබෙනවා. සලසේ නිශ්චල වෙනවද? මෝදසේ කැළඹෙනවද? කැළඹීමේ ආතතිය, කැළඹීමේ වෙහෙස මග නිශ්චලත්වයේ සැහැල්ලුව, සංසිඳීමේ සුවය දැන් සසඳන්නට පිළිවන්. කුමක්ද වඩාත් තින්නේ? කුමක්ද වඩාත් සෞඛ්‍ය සම්පන්න? නිශ්චලත්වය තමා වඩාත් සුවදායි, වඩාත් සෞඛ්‍ය සම්පන්න. එය දෙයක් නොවේ, තවදුරටත් සජීවී අත්දැකීමක්. වෙනස හඳුනාගන්න. රළට පේනවා ඈතින් එන රළ. ඇවිත් නැවත යන රළ, එන රළ, යන රළ, එන හුස්ම, යන හුස්ම, ඇහෙන ශබ්ද, නැසී යන ශබ්ද, දැනෙන සංවේදනා, ප්‍රබල වෙන හැටි, දුබල වෙන හැටි. රළටයි පේන්නේ. මේ හැම අත්දැකීමකම තිබෙන්නේ ඇවිත් යන රළේ ස්වභාවයයි. හැම ඇසීමකම, හැම දැනීමකම ශබ්දසේ එන රළ, නිශ්ශබ්දතාවයේසේ යන රළ, සංවේදනාසේ එන යන රළ, හොඳයි නරකයි, මේ රළ හොඳයි, පහසුයි, එනිසා මේ රළට යන්නට නොදී තියාගන්නට ඕනේ. නෑ, මේ රළ ගොරහැඩි, ඉක්මනට ආපසු යවන්නට ඕනේ. මේ ප්‍රතික්‍රියා කරන මනස අපිට පේනවා. ශබ්දයෙන් ශබ්දයට, මතක්වීමෙන් මතක්වීමට, දැනීමෙන් දැනීමට, අකින්න ප්‍රතික්‍රියා කරන මනස හොඳයි කියා රඳවා ගන්න උත්සාහ කරන මනස, නරකයි කියා ඉවතට තල්ලු කරන්න හදන මනස, තයි කියා ප්‍රතික්‍රියා කොට දූතරම් කාලයක් රඳවා ගන්නට බැරි වෙන තැන උපදින අසහනය දකින්න. නරකයි කියා සිතූ සැනින්ම තුගා දමන්නට බැරි වෙන තැන උපදින අසහනය දකින්න. තමා අසහනී උල්පත, තෘප්තියේ උල්පත. මදි සහ වැඩි, මදි තව ඕනේ, වැඩි එපා, ඕනේ එපා, නෑකම් සහ එපාකම් වල මූලය තමා අතෘප්තිය. හෙනවා, දැනෙනවා, මතක් වෙනවා, ඇස් ඇරගෙන නම් ඉන්නේ පේනවා, හිතෙනවා. පහන්න ඕනේ, තව බලන්න ඕනේ, තව විඳින්න ඕනේ, තව හිතන්න ඕනේ. වැඩි වැඩි දැන් ඇති එපා. ඕනේ කියන මනසයි එපා කියන මනසයි මේ දෙන්නව අපිට පේනවා. මේ දෙන්න එකතු වෙලා දෙවිදිහකට අසහනය ඇති කරන හැටි, මේකම මනස විටක ඕනේ කියනවා, තවත් විටක එපා කියනවා. ඕනේ කියමින් ඇති කරන අසහනයයි, එපා කියමින් ඇති කරන අසහනයයි. අතකින් බදා ගන්නවා, අනික් අතින් පහර ගහනවා. එකම දෙයට අතකින් ඇදලා ගන්න ගමන් අනික් අතින් විසික් කරන්න හදනවා. මේ දෙකම කරගන්න බෑ. දෙකින් කක්වත් වෙන්නේ නෑ. එක අතකින් අදින ගමන් අනික් අතින් විසික් කරන්න හදන විට එකක්වත් වෙන්නේ නෑ. සිදුවන්නේ වෙහෙසටපත් වීමයි. තරින්න. අත් දෙකෙන්ම අත්තරින්න. තට අදින, ඉවතට තල්ලු කරන ඒ ප්‍රතික්‍රියා දෙකම අත්හරින්න. පිට ඉතිරි වෙයි නිදහස. නිදහස කිසිම දෙයකට නොබැඳුණු, කිසිම දෙයක් මත රඳා නොපවතින නිවහල් බව, ස්වාධීන බව සහ නිදහස. මේට කලින් කවදාවත් මාත් නොදුටු අලුත්ම අලුත් මහර විට වාඩි වුණු කෙනා නොවේ දැන් ඉන්නේ කියන නැවුම් බව, අත් කෙනෙක් මෙතන ඉන්නේ කියන අත්දැකීම. මගානේ අලුත් කෙනෙකු විය හැකියි කියන ආත්ම ශක්තිය. නැවුම් නිර්මාණයත් එක්ක අපි නවතිමු. තෙරුවන් සරණයි.